තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කොහොමද ස්වාමීන් වහන්සට?
ඇයිනවා.
ස්වාමීන් වහන්ස කකුලේ තුවාලයක් තිබ්බා කිව්වා කොහොමද?
හරි, උඹට අමාරුවක් නැහැනේ.
හොඳයි ස්වාමීන් වහන්ස.
ඒක මේ බෝ වෙන ලෙඩක්ලු ඇතුළට ඇටේ යනකන් දිරනවලු. ඉතින් සනීප කරන්න නැතිලු. මං ඉතින් හොම්බෑ උලලයි පෙන්නවා කට්ටියට. කට්ටියට ජොලියක් තියෙනවනේ. ඉතින් මගේ කකුල බලන්න.
ස්වාමිනාසි, ඒ කියන්නේ ඒක ටිකක්
හරිම අමාරුයි. දකුණු කකුලේ තුවාලය තියෙන වම් කකුලටත් තමයි. අල්ලපු ගෙත කට්ටියටත් තමයි. මගේ කකුල වෙලා දැන් උඹලටයි අමාරුව
තියෙන්නේ. දැන් ස්වාමිනාසි වෙනන් අපි මම ස්වාමිනාසිට ආරාධනා කරන්නම් අද. සාදු සාදු සාදු. ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ, සා ගෞරවණීය ධර්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. උරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමනද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු. පාලි ප්‍රශ්නයක් තියෙනවා කිව්වනේද? ලිඛිත ප්‍රශ්න.
ප්‍රශ්න දෙකක් තියෙනවා උදේ.
එහෙනම් උපාලි ඉදිරිපත් කරන්න.
හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. පළවෙනි ප්‍රශ්නේ, පර්යංකේ හිඳගෙන ඇස් දෙක වසාගත් විටම අවධානයේ හුස්ම වෙත යොමු වේ. හුස්ම රැලි කිහිපයක් සමග අවධානයේ පවතින අතර හිත ඇතුළත කතා සහ සිතුවිලි වලටද යයි. නැවත හිත හුස්ම වෙත පැමිණීම ස්වභාවිකව සිදුවේ. හිත ඉතාම ඉක්මනින් නින්දට පත්වේ. නින්දේ සිටින මුල් කාලය තුළ හීනවැනි දේවල් පේන අතර ඒවා ප්‍රකාශ කිරීමට තරම් මතකයක් නැත. ඒවා ඇත්තටම පෙනුණාද නැත්නම් මනෝ විකාරයක්ද කියාද විශ්වාසයක් නැත. නින්දෙන් අවදි වීමත් ආපසු හිත නින්දට වැටීමත් අතර කාලයේ ඉතා සියුම්ය. මට දැනෙන්නේ මුළු පර්යංකයම මම නිදාගත්තා වැනි. එදිනෙදා ජීවිතයේදී සතිමත් බවින් සිටින අතර අසතිමත් වන අවස්ථාද නිරීක්ෂණය වේ. අතීත මතකයේ සහ සිතුවිලි වල හිත සැරිසරන කාලයේ අඩුය. නිතර විවේක වීමට සහ කිසිවක් නොකර සිටීමට කැමැත්තක් දක්වයි. ගරු ස්වාමීන් වහන්ස මාහට උපදෙස් ලබා දෙන සීක්වා. සාදු සාදු සාදු.
හොඳයි. ඒ වගේ අර නින්දත් අවදි භාවයත් අතර වෙනසක් නැහැ කියනකොට ලෝකය කියන්නේ හීන ලෝකයක්. ඉතින් එකම දේ හීන ලෝකෙ ගොඩක් තියෙන දුකනේ. ඒක ඉතින් අර භාවනා කරත් නැතත් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ දුකට සාධාරණ උත්තරයක් ලැබෙනවා. මොකද මේ ඕක මගේ කියා ගන්න නැතු වෙන්න හොඳම දේ තමයි ඇත්තටම මම ඉන්නේ හීනකද නැද්ද කියලා දන්නේ නෑ. හීනයක් වුණත් ඒක මගෙන් නොකිය ගන්න පුළුවන්. මොකද හීනේ සහ හීනයක් නොවන දේ අතර ලොකු වෙනසක් නෑ. අනේ ඒක අපිට අවබෝධ කරගන්න බැරුව තමයි මේ දුක බදාගෙන දුක මගේ කියාගෙන මේක හීනයක් බව දන්නේ නැතුව ලබනාත්ම දක්වා මේකේ මන්දි මිදිලා මේක මේ අවසාධනය වෙනවා. ඉතින් ඒක කරන්න හේතුව මේ හීනයක් ඇත්තක් කියලා හිතාගෙන මායාවක් ඇත්තක් කියලා හිතාගෙන අවිද්‍යාව. ඉතින් ඒක භාවනාවකින් තොරව පෙන්වන්න අමාරුයි. කිව්වට ඒක නොතේරෙනව නෙවෙයි. ඒක තමයි චීනයේ ෆිලොසොෆි එක. චීනය අවබෝධ කරගන්නේ අපි දැන් හීනෙක ඉන්නේ කියලා. ඉතින් එතකොට මේ හීනෙන් මිනිහෙක් දැක්කොත් හීනේ සමනලෙක් දැක්කොත් මේ සමනලෙක් මිනිහෙක් හීනෙන් දකින්නවද මිනිහ සමනලෙ මිනිහෙක් නින්දෙන් සමනලෙක් දකින්නවද කියලා දන්නේ නැහැ කියලා අවුට්සු ලියලා තියෙනවා. ඉතින් අන්නේ ඒ දේ නැතුව අපි දකින හීනේ ෆැබ්‍රිකේෂන් එක මේ ගෙත්තම කොච්චර අනුන්ට කියලා දෙන්න ආසයිද? මොකද ඒ බොරුව බව දන්නවනේ. ඒකයි අනුන්ට ඔප්පු කරවන්න ආසාව. මේ තනිකර කියන්නේ ගෙත්තමක්. මේ තනිකර කරන්නේ මේ මනෝවිකාරයක්. ඉතින් මේ අර කියනවා කට උල් කර කර කතන්දර ගොතකොත ෆැබ්‍රිකේෂන්. ඉතින් අන්නේ ඒක තේරුම් ගත්ත අයට ආර්යයන් වහන්සේලා කියනවා. ඒ තේරුම් ගත්තේ නැති අයට අන්ධ පෘථග්ජනයෝ කියලා කියනවා. ඉතින් මීඩියාකාරයෝ සේරම අන්ධ පෘථග්ජනයෝ. ඔය ලෝකේ ඉන්න ඔක්කොම නළු ඕ රංගපාන කට්ටිය හැබැයි හැම හොඳට දැනගෙන රංගපාන අයත් ඉන්නවා. ඉතින් සාමේ හීනයක් සාම දෙක අතර වෙනසක් නැහැ කියන එක රචනයේ තිබුණ හොඳම වාක්‍ය කියලා හිතාගෙන ඒක සාක්ෂාත් කිරීම සඳහා ජීවත්
වෙන්නේ මොකක් හරි වෙනව නේද?
ඒක සාක්ෂාත් කිරීම සඳහා ජීවත් වෙන්නේ ඒක තමයි කියන්නේ. අහන්න
නැවතුන දැන් අපිට ඇහෙන්නේ නැහැ මට නම් ඇහෙන්නේ
නැහැ අපිට ඇහෙනවා.
අපිට ඇහෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ
මේ හැබැයි සිග්නල් වල දෝෂයක් පේන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ වහන්සේ කතා කරන්නේ අපිට මේ පැත්තට ඇහෙන්නේ නැහැ.
ආ මම ජට්ටක් දාමුක අපි එනවා.
ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නේ ඇහෙන්නේ අපි කතා කර ටික ඇහෙන්නේ නැති කියලා මම හිතනවා සම්බන්ධ වෙලා ඉන්න අය. අපි දැන් කතා වුණේ ධම්ම ජීව. ආ ස්වාමීන්
වහන්සේ හරි හරි. ඔව් අතිසු.
අම්මා හරි හරි.
කෝස් කරන්න
දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවා ස්වාමීන් වහන්ස.
හරි මේක අපේ දෝෂයක් වෙලා තියෙන්නේ. මේ ඩේටා ඉවර වෙච්ච කතාවක් තියෙන්නේ මාසේ අන්තිම නිසා කොහොම හරි අපි අනික් ලයින් එකේ කනෙක් වුණා. ඒකට විනාඩි ක විතර කාලයක් ගත වුණා. හරි දැන් පළවෙනි ප්‍රශ්නට උත්තරේ දුන්නා දෙවෙනි එක පටන් අරගන්න.
එහෙමයි ස්වාමීන් අවසරයි. ගරු ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේ යෙදෙන විට මම දැන් මෙතන කියා සිතා ආනාපාන සති භාවනාව පටන් ගනිමි. පළමු වන ආශ්වාස හුස්ම රැල්ලේ කෙලවර ඇති අවකාශය දෙස සතියෙන් බලමි. එවිටම පිම්මක් පනින ලෙස අඳුරු නිසසල තැනක සතියත් සිතත් නවතී. මොහොතකින් මෙය සිදුවිය හැකිද කියා ප්‍රශ්නයක් ඇති වී මූල කර්මස්ථානයට ගියමි. එවිට එක හුස්ම රැල්ලකට පසු ආපසු අඳුරු නිසසල තැනට යලි පැමිණේ. එනිසා භාවනාව වැරදි නැති බව දැන සතුටට පත්වෙමි. මා නවතින්නේ ඉතාම නිසසල තැනකය. වරින් වර එන සිතුවිලි නිසා මන ආයතනයේ සක්‍රිය බව තේරේ. ශරීරේ නොතේරේ. ශබ්ද නොදැනේ. වේදනා නොමැත. මෙම තත්වයේ පැයක් පමණ ගතකොට භාවනාවෙන් අවදි වෙමි. සතිය නොසැල්වේ. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර මෙම තත්වයේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
අර භාවනා කරාට අනිච්ච සංඥාව නැහැ. ඉතින් මොනවාරි වෙනස් වෙච්ච ගමන් නැති වෙච්ච ගමන් විශාල චෝදනා. ඉතින් ගැන තද නිත්‍ය සංඥාවක් තියෙන මේක මෙහෙමම මේ විදිහටම නිට්‍යව සුඛව සුභව ආත්මීයව තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක තර්ජනය වෙනකොට හදිසි වෙන්න නරකයි. හිමීට බලන්න මේ තරම් දෙයක් අපි කොහොමද මෙච්චර කල් වහගෙන හිටියේ? දැන් ඇත්ත පෙන්නකොටත් කැනඩාවේ ඉඳලා ලංකාවට කතා කරනවා. බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුකානේ. මේ මට මොකද උනේ? ඉතින් කවුද ඔයගට උත්තර දෙන්න ඉන්නේ ලෝකේ? මොකද ඒ තරම්ම මුළු ලෝකයාම ඉන්නේ ඔය නිට්‍ය සුඛ සුභ සංඥාවේ. ඉතින් යෝගාවචරයට බැලලා වැඩක් නැහැ. යෝගාවචර කියන්නේ තියෙන්නේ මේකට හදිස්සි වෙන්න එපා. ඕකම නැවත නැවත පැමිණීම සඳහා ඔක හරි කියන අදහසෙන් දිගට කරන්න මොනතරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද? මොනතරම් සම්මාදිට්ඨියක් තියෙන්න ඕනද? ඉතින් ඒකට කියන්නේ සියුසයිඩල් කියලා. මේක සීදී නසා ගැනීමක්. ඒ නිසා ඒකට කියන්නේ එපිස්ටමොලොජිකල් සියුසයිඩල්. නැත්නම් ඥාන විභාගීය සීදී නසා. ඉතින් කවුද කැමති වෙන්නේ? දිමාපියන්ට කියන්න බෑ, අපිට දරුවන්ට කියන්න බෑ, අපිට කාටවත් කියන්න බෑ මේ සීදී නසා ගැනීම කියලා. අපි මෙතෙක් හම්බ කරපු සියල්ලම ඔය වගේ අනිචන් දුක නැත්තම් ඉතින් එකක් හෙල්ලෙනකොට ඔච්චර නටනවා නම් මරණ චිත්තක්ෂණේ ඔක්කොම නැති වෙනකොට මරණ බව දැනගන්න හම්බෙන්නේ නැහැ. ඊගාවාත්මිනේ කියලා පෙරේතෙක් වෙලා ගැරන්ඩියෙක් වෙලා ගෙම්බෙක් වෙච්ච දවසේ තමයි මේ කල්පනා කරන්නේ අර පරණ තිබුණු අතපයි නැහැ කියලා. ඒ නිසා තාම මනුස්ස අතපයි තියෙනවා. තාම මනුස්සත්ව ප්‍රතිලාභේ දිග තියෙනවා. අන්නේ කාලේ ඔය ටික සතුටින් කරන්න. ඔයගේ කලබල වෙලා රෑමත් දහනේ කමඨාන් සුද්ධ කරන්න යන්න එපා. ඉස්සරහට Tamanṭama කමඨාන සුද්ධ වෙන සම්මාදිට්ඨියක් ඇති කරගන්න. ඉස්සරහම කමඨාන සුද්ධ වෙන සම්මා සංකප්පයක් ඇති වෙන්නේ එදාට. ඉතින් අපි ඉපදිච්ච ලෝකේ මේ තරම සංනීකර රවට්ටුම් ගත්ත ඒ බවවත් දන්නේ නැති මුසා ලෝකයක්. මේ ලෝකේ කවුරක්වත් මෙහෙම කියන්නවත් කෙනෙක් නැහැ අද. ඔකට සයිකියාට්‍රික් කෙනෙක් ගාට යන්න පිරිත් නූල් ගැට ගහන්න සෙට් පිරිත් කියන්න බෝධි පූජාවක් දෙන්න කියන්නේ පෙළ ගැහිලා අපේ රටේ මාර පෙරේත ජනතාවක් ඉන්නවා. වැඩි හරියක් බෞද්ධයෝ. ඕනෙම ආගමක ওই පිස්සුව කෙලිනවා. ඒ මොකද මේ සක්කාය දිට්ඨිය ගන්නකොට වෙල්ඩින් කරනවා ඒක. සක්කාය දිට්ඨියට ඔක්සිජන් දෙනවා. සක්කාය දිට්ඨියට කෘතිම ශෝෂණය දෙනවා. සක්කාය දිට්ඨියට ප්‍රථමාධාර කරනවා. අපි වට ඉන්නේ හැම කෙනෙක්ම ওই කැඩෙන සක්කාය දිට්ඨියට උපකාර කරන මාරපාක්ෂික කට්ටිය. භාවනාව එහෙම කරන්නේ නැහැ. ඉතින් අපිට තියෙන භාවනාවට අනුග්‍රහ කරන එක මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි ධර්මයේ කියන්නේ. ඒක ඇඟට වැඩි හිතට අමාරුයි. බොලේ ඉතින් මොකද කරන්නේ? පුළුවන් නම් කාපාං, බැරි නම් කාපාං. ඒක තමයි කියන්න තියෙන්නේ. එච්චරයි
ස්වාමීන් වහන්සේ. උදේ මට ලැබිලා තියෙන ප්‍රශ්න දෙක නම් එච්චරයි.
හරි.
උදේ
උපාලි මම ඊමේල් එකට තව ප්‍රශ්නයක් එවුවා කියලා කෙනෙක් කියලා මම ඒක ලොගින් වෙලා බලන්න හැදුවේ. ඒ අතරේ වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නව නම් අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.
උදේ පුණ්‍ය විජේ සුන්දර අතු උස්සලා ඉන්නවා. පුණ්‍ය වයත් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් මම
හිතන්නේ. ඇත්තටම සනේෂන් හසත් මේ තැන්කියු දේ. මේ ස්වාමීන් වහන්සේ පරයන්කය හොඳ
උදේ ස්වාමීන් වහන්සේ අතු උස්සලා
ඉන්නවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ආශ්‍රයයක් ගිහේ බබාට අසනීපුණානේ.
මේ වෙලාවත් ඉවරයි තව වාචික ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ.
ඒක හොඳ ප්‍රකාශයක් මොකද මට වැඩ තියෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා.
වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්ති.
සුපත්විත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ දීරෝ සබ්බදී දන්තෝ සුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තසහං පරිවාරකෝති. පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ලෝකෙට බුදුවරෙක් පහළ වෙලා තියෙනවා, මේ විදිහේ ධර්මයක් පහළ වෙලා තියෙනවා කියලා ඒ විදිහේ දෙයක් දැනගන්නේ කොහොමද, ඒ විදිහේ දෙයක් හඳුනගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ලෝක ජනයා සාමාන්‍යයෙන් විවිධ දේවල් වල මුලාවටපත් වෙලා තියෙන්නේ. මත්වීමක් වගේ දෙයක් තියෙනවා. අන්නේ මත්වීම ඔස්සේ තමයි බොහෝ වෙලාවට කල්ගත කරන්නේ. බොහෝ වෙලාවට තමුන්ගේ අවධානය තියෙන්නේ ඒ වගේ දේවල් වල. ඉතින් එහෙම ලෝකෙකට, එහෙම පිරිස්වලට කොහොමද මේ පණිවිඩේ දැනගන්න ලැබෙන්නේ? කොහොමද මේ පණිවිඩේ හඳුනගන්නේ කියන එක හරිම ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ පිරිසකට, ඒ වගේ ලෝකෙකට අන්න බුදුවරයෙක් පහළ වෙලා යම්කිසි ආකාර මේ විදිහේ පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. මේ දෙයක් මේ විදිහට මේ ලෝකෙට බුදුවරයෙක් පහළ වෙලා අන්න මේ විදිහේ පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට ඒ පණිවිඩේ කොහොමද මේ වටපිටාවට බෙදා හදා දෙන්නේ, මේ වටපිටාවට දැනුම් දෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඉතින් එන්නේ ආගේ ප්‍රශ්නයක් මතුවෙච්ච අවස්ථාවක්. එහෙම නැත්නම් ඒ වගේ සිදුවීමක් අපිට දැක ගන්න පුළුවන් අන්න අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටසත් එක්ක. මොකද මේ කොටස දැන් කලින් සම්බන්ධ වෙච්ච කෙනෙක්ට මතක ඇති. අන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ සංඝයා වහන්සේලාට අර බිම්බිසාර රජතුමා යම් කිසි ආරාධනාවක් කරනවා. ඒ පැහැදිලා බුදුන් සරණ ගිහිල්ලා ඒ විදිහට තමුන්ගේ පිරිස එක්ක දෙන්න ගිහිල්ලා ඒ විදිහේ හිත පහදවා ගැනීමකින් පසුව අන්න මොකද්ද කියන්නේ, මෙන්න මේ විදිහට මගේ ගෙදෙට්ට එහෙම නැත්නම් මගේ මාලිගාවට එහෙම නැත්නම් මේ රජගහ නුවරට භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් වඩිනසේක්වා කියලා ආරාධනාවක් සිද්ධ කරනවා. හෙට දවසේ මගේ බත ඉවසන්න කියලා මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහේ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගත්තා කියන අදහස තමයි අවසානයේ තියුනේ. ඉතින් ඊට පස්සේ එතනින් එහාට එතනින් ඉදිරියට ඔන්න එහෙනම් කතාව ගෙතෙනවා. යම්කිසි සිදුවීම් ජාලයක් සිද්ධ වෙනවා. මොකද්ද මේ සිදුවීම් ජාලය? මොකද්ද මේ කතාබහ කියලා බැලුවොත් අන්න අර භාග්‍යතුන් වහන්සේ ඒ පහුවදා ඒ භික්ෂු සංඝයා වහන්සේලා දහසක් පමණ පිරිසක් සමග මෙන්න මේ රජගහ නුවරට වැඩම කරනවා. ඒ රජමාලිගාව තියෙන නගරේ දිහාට ගමන් කරනවා. එතකොට මේක හරිම අමුතු දර්ශනයක් මේ ලෝක සත්‍යයට. මේ බුදු කෙනෙක් නොදැකපු, මේ විදියට රහතුන් නොදැකපු මේ පිරිසට මේක අමුතු දර්ශනයක්. මේ විදියට මත්වීමක ගත කරන මේ සමාජයේ මිනිස්සුන්ට මේක හරිම අමුතු දර්ශනයක්. ඉතින් ඒ පිරිසට යම් කිසි ආකාරයක අරනිකන් මේ පිළිබඳ දැනුවත් කිරීමක් වගේ, මේ පිළිබඳ මතක් කිරීමක් වගේ මෙන්න මේ විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා. මොකද්ද මේ සිදුවීම? මොකද්ද මේ අවස්ථාව? මෙන්න මේ බුදුන් වඩිනවා. ඊට පස්සේ මේ සංඝයා වහන්සේලා වඩිනවා. මේ ඉස්සරහන් යම් කිසි කෙනෙක් අන්න මේ එක්තරා ආකාරයක දැනුම් දීමක් සිද්ධ කරමින් ගමන් කරනවා. එක්තරා ආකාරයක දැනුවත් කිරීමක් සිද්ධ කරමින් ගමන් කරනවා. කවුද මේ තැනැත්තා? අන්න ඒ සූත්‍ර දේශනාවේ සඳහන් විදියට මේ සක්‍රයා තමයි මේ පීකරයක් බැඳගෙන ඉස්සරහෙන් යන්නේ. පීකරයක් බැඳගෙන ඉස්සරහෙන් යමින් යම් කිසි විදියක මේ ගුණ වර්ණනාවක් සිද්ධ කරනවා. කොහොමද මෙයා මේ ගුණවරණාව සිද්ධ කරන්නේ? යම් කිසි තරුණයෙක්ගේ රූපයක් මවාගෙන, තරුණ ශරීරයක් මවාගෙන, තරුණයෙක්ගේ ස්වභාවයෙන් මෙයා මේ පිරිසට කලින් ගමන් කරනවා. ගමන් කරමින් යම් කිසි ගුණ පාඩයක් කියමින් කියමින් නැවත නැවත මේ වටපිටාවට ශබ්ද නගමින් මේ තැනැත්තා මේ පාර දිගේ මේ මාලිගාව දිහාවට ගමන් කරපු බවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. මොකද්ද මේ කියන ಗುಣපාඨේ? එව නැත්නම් මොකද්ද මේ කියන වාක්‍ය කියලා ගත්තොත් මෙන්න මේ විදිහ දෙයක් කියනවා. දන්තෝ දන්තේහි සහ පුරාණ ජටිලේහි විපමුත්තෝ විපමුත්තේහි සිංගී තින්නක සවන්නෝ රාජගහං පාවිස භගවා. ඔන්න ඔය විදිහට කී කී යනවා. ඊටසේ කියනවා සන්තෝ සන්තේහි සහ පුරාණ ජටිලේහි මුත්තෝ මුත්තෝ මුත්තේහි සහ පුරාණ ජටිලේහි තින්නෝ තින්නේහි සහ පුරාණ ජටිලේහි කිකේ. ඔන්න ඔය විදිහට යම් කිසි පාඨයක් පාඨ කිහිපයක් නැවත නැවත ඉදිරිපත් කරමින් තමයි මේ තරුණයා නැත්නම් මේ සක්‍රයා ගමන් කරන්නේ. මොකද්ද මේ කියන්නේ? දැමුණු වෙසසින් මිදුණු භාග්‍යතුන් වහන්සේ දඹරන් පැහැ තිසේක දැමුණු වෙසසින් මිදුණු පුරාණ ජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක. සංසිඳුණු වෙසසින් මිදුණු භාග්‍යතුන් වහන්සේ දඹරන් පැහැ තිසේක. සංසිඳුණු වෙසසින් මිදුණු පුරාණ ජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක. මිදුණු වෙසසින් මිදුණු භාග්‍යතුන් වහන්සේ දඹරන් පැහැ තිසේක. මිදුණු වෙසසින් මිදුණු පුරාණ ජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක. සසරින් එතෙර වූ වෙසසින් මිදුණු භාග්‍යතුන් වහන්සේ දඹරන් පැහැ තිසේක. සසරින් එතෙර වූ වෙසසින් මිදුණු පුරාණ ජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක. ඔන්න ඔය විදිහට පාඨයක් නැවත නැවත ප්‍රකාශ කරමින් නැවත නැවත ඒ විදිහේ ශබ්ද නැගීමක් කරමින් මේ තැනැත්තා මේ පිරිස ඉදිරියෙන් ගමන් කරනවා. බුදුන් වඩිනවා. අර විදිහට දහසක් පමණ භික්ෂුන් වහන්සේලා වඩිනවා. ඒ පිරිස ඉදිරියෙන් මේ විදිහට පීකරයක් බැඳගෙන සක්‍රයා ගමන් කරනවා. ඉතින් මේ දැක්කහම මේ කියන පණිවිඩය කෙසේ වෙතත් මේ මිනිස්සු මේ රජගහ නුවර පිරිස් මේ තරුණයා ගැන තමයි අවධානය ගන්නේ. මේ ඉදිරියෙන් යන තරුණයා කවුද මේ තරුණයා කියන අවධානයක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. අන්න බලන්න දෙන පණිවිඩය එක දෙයක්. හැබැයි ඒගොල්ලන්ගේ අවධානයට යන්නේ වෙන දෙයක්. හිතනවා කල්පනා කරනවා විමසනවා මේ තරුණ තෙමේ මනාරු ඇත දැකුම් කලුයි. මේ තරුණ තෙමේ අන්න කාගේ නම් කෙනෙක්ද? මේ තරුණ තෙමේ කාට අයිතිද කියලා ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් මේ පිරිස නගාගත්තා කියලා තමයි සඳහන. එතකොට අර විදිහේ ඊට වැඩිය ගැඹුරු පණිවිඩයක් කියමින් ගමන් කරනවා මේ තැනැත්තා, මේ ශක්‍රයා. නමුත් අර සමාජයේ මිනිස්සු, අර නගරේ මිනිස්සු අවධානයට ගන්නෙ මෙයා ගිරු ස්වභාවය හරිම ලස්සනයි. මෙයා හරිම තරුණයි, මෙයා හරිම දැකුම් කලුයි. මේ තරුණ තෙමේ කාගේ නම් ගෝලෙද්ද? කාගේ නම් සරණ ගියපු කෙනෙක්ද? කවරෙකුට අයිතිද මොහු කියන ඔන්න ඒ වගේ අදහසක් තමයි මේ මිනිස්සු අරගන්නේ. එතකොට ඒකටත් සක්‍රයා යම් කිසි විදිහක උත්තරයක් දුන්නා කියලා සඳහන් වෙනවා. මොකද්ද? ඒක තමයි අපි අද ඉදිරියෙන් තියාගත්ත පාඩය. යෝ ධීරෝ සබ්බති දන්තෝ සුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සහං පරිවාරකෝති. අන්න මේ අහන ප්‍රශ්නෙටත් උත්තරයක් දෙමින් මේ තැනැත්තා ගමන් කරනවා. මොකද්ද? යම් නුනැති තෙමේ කෙනෙක්, යම් නුනැති තෙමේ සියලු ස්කන්ධයන්හි දැමුණු වේද, පිරිසිදු වේද, අසමාන පුද්ගලයෙක් බවට පත් වූයේද, මේ ලෝකයේහි රහත් වූයේද, යහපත් ගමන් ඇති ඒ විදිහේ ප්‍රතිපදාවක් දිහාවට පාර පෙන්නන, ඒ යහපත් ප්‍රතිපදාවක් පෙන්නන ස්වභාවයක් ඇතිද? මම උන්වහන්සේගේ මෙහෙකරු, මම උන්වහන්සේගේ යටත් වැසි කියලා අන්නර අහන ප්‍රශ්නෙටත් උත්තර දෙමින් නැවත නැවත අන්නර කතාව කියනවා. දැමුණු වෙසසින් මිදුණු භාග්‍යතුන් වහන්සේ දඹරන් පැහැදිසේක, දැමුණු වෙසසින් මිදුණු පුරාණ ජටිලයන් හා රජගහනුවරට වැඩිසේක, සංසිඳිනු වෙසසින් මිදුණු, මිදුණු වෙසසින් මිදුණු, සසරින් එතෙර වූ වෙසසින් මිදුණු කී කී ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරමින් මේ මාර්ග දිගට මේ දැනුවත් කිරීමක් වගේ දෙයක් කරමින් මේ තැනැත්තා ගමන් කරා කියන සඳහන තමයි තියෙන්නේ. ඉතින් ඇයි මෙහෙම දෙයක් සිද්ධ කරන්නේ කියලා ගත්තොත් එක්තරා විදිහක අර බුදුන්ට ගෞරවයක් කරන බවත් හරි. අනිත් පැත්තෙන් මේ විදිහේ නොදන්නා නගරයකට, නොදන්නා පිරිසක් මැදට තමයි මේ එකතු වෙන්නේ. කවුද මේ එකතු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ. කවුද මේ එකතු වෙන්නේ? අර විදිහට දහසක් රහතුන් පිරිසක්. එතකොට මේ එක්තරා විදිහක වෝනින් සයින් එකක් වගේ පොඩ්ඩක් නිකන් අනතුරු හැඟවීමක් සිද්ධ කරනවා. මේ විදිහේ මේ ලෝකෙට උතුම්, ලෝකෙට ශ්‍රේෂ්ඨ, මේ විදිහේ වෙන සමාන පුද්ගලයෙක් නැති ස්වභාවයක් ඇති මේ භාග්‍යතුන් වහන්සේ, මේ විදිහට රහතන් වහන්සේලා මේ නගරයට වඩිනවා කියන ගුණ වර්ණනාවක් සිද්ධ කරනවා. මොකද මේ මිනිස්සු ඉන්නේ අමුතු මුලාවක. ඒගොල්ලන්ගේ අවධානය තියෙන්නේ වෙන වෙන දේවල් වල. එතකොට කෝකටත් හොඳයි පොඩ්ඩක් අනතුරු ඇඟවීමක් කරන එක, කෝකටත් හොඳයි පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන එක. අඩුම ගානේ එහෙම අනතුරු හැඟවීමක්, එහෙම දැනුවත් කිරීමක් නිසාවත් මේ පිරිස් නියමාකාරයෙන් හික්මෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තං නොදැනීම පව් සිද්ධ කරගන්නවා, නොදැනීම නොයෙකුත් විපත් වලට වැටෙනවා. මොකද්ද ඒකට හේතුව? අන්න මේ වෙනම අවධානයක් නේ තියෙන්නේ, වෙනම මුලාවක් තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක අන්න කවුරු හරි පොඩ්ඩක් අනතුරු අඟවලා තියුණොත් හොඳයි. නැත්තම් මොකද වෙන්නේ? අන්න නොදැනීම බොහෝ විපතකට, වෙහෙසකට, පීඩාවකට පත් වෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් අනන්තවත් අහන්නත් තියෙනවා. ඒ ත්‍රිපිටකයේ එහෙමත් සඳහන් වෙනවා විවිධ අවස්ථාවල මෙන්න මේ නොදැනීම නිසා කොහොමද මේ විදිහට විපතකට පත් වුනේ? එතකොට මේ විදිහේ ශේෂ්ඨ පුද්ගලයෙක් බව දන්නේ නැහැ. දන්නේ නැතුව නිග්‍රහ කරනවා. නමුත් කර්ම විපාකය ගැළපිලා එනවා අර විදිහටම. මොකද්ද හේතුව? අන්න මේ තැනැත්තාව එල්ල කළා නිග්‍රහයක්, තැනැත්තාව එල්ල කළා විපතක් සිද්ධ කරා. මේ කවුද කියන එක අදාළ නැහැ ඒ කරන පුද්ගලයාට. මෙයා මේන විදිහේ ගුණ ස්වභාවයක් ඇති කෙනෙක්ද කියලා අදාළ නැහැ ඒ කරන පුද්ගලයාට. එතකොට මොකද වෙන්නේ? නොදැනීම අන්න කර්ම විපාකයක්. පලදීලයනො කර්ම විපාකයක් අර විදිහට ගැලපිලායනවා. ඉතින් ඒක හින්ද එක්තරා විදිහක ජීවිතේ නිවා ගන්නත් පුළුවන්. බුදු කෙනෙක් පහළ වුණ ලෝකෙක, රහතුන් පහළ වුණු ලෝකෙක, අනිත් අතට ජීවිතේ දවා ගන්නත් පුළුවන්. බුදු කෙනෙක් පහළ වූ ලෝකෙක, රහතුන් පහළ වූ ලෝකෙක. මොකද වෙනසක් බාහිරයට එහෙම ලොකුවට පේන්නේ නැහෙනි. වැඩි වැඩියෙන් අහිංසක ස්වභාවයක්, වැඩි වැඩියෙන් නිහඬ ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට කෙනෙක් හිතනවා නිහඬ නම් අහිංසක නම් අර තැලෙන යකඩ උඩ පැන පැන තල්නවා වගේ තව තව නිග්‍රහ කරන්න පුළුවන්, තව තව මේ විදිහට අකටයුතුකම් කරන්න පුළුවන්, තව තව මගේ ඒ අදාළ දේවල් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. නමුත් ඒ නිහඬ බව තුළ, ඒ අහිංසක බව තුළ ලොකු ගැඹුරක් තියෙනවා. අර නිකන් අර මහමුහුදේ පතුල වගේ ලොකු ගැඹුරක් තියෙනවා. එතකොට ඒ ගැඹුරම තමයි අනිත් පැත්තට කෙනෙක්ට විපතට ගැලපිලා එන්නේ, අනිත් පැත්තට කෙනෙක්ට අනතුරකට ගැලපිලා එන්නේ. ඉතින් ඒකෙන් හින්දා කෝකටත් පොඩ්ඩක් පරිස්සමෙන් අවධානෙන් වැඩ කරන්න කියන වගේ මතක් කිරීමක් වෙන්න පුළුවන් මේ සක්‍රිය කරන්න. දැන් අද කාලේ වුණත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් හැම තැනම එක එක විදිහේ ධර්ම ප්‍රචාරක කටයුතු තියෙනවා. YouTube වල තියෙනවා, TV වල තියෙනවා, Facebook වල තියෙනවා, හැම තැනම තියෙනවා. ඒ විදිහේ මීඩියා කතාවකුත් තියෙනවා. මොනවා හරි කමක් නැහැ. අන්න මේ විකුණන්න පුළුවන් විදිහට කපලා කොටලා තමයි හදලා දෙන්න බලාපොරොත්තුව. මේ කපන්න කොටන්න ගන්න මොන මොන දේවල්ද? කාවද මේ කපන්න කොටන්නේ කියලා අදහසක් නැහැ. ඉතින් නොදැනීම අර විදිහේ මහා විපතකට පත් වෙන්න පුළුවන්. දැන් අද කාලේ thumbnails බලන්නකෝ, videos වල එම් තියෙන ඒවා. ඒවා thumbnails තියෙනවා. ආ ඔන්න මේ විදිහේ දෙයක් සිද්ධ වෙලා, මෙන්න මේ විදිහේ කටයුත්තක් සිද්ධ වෙලා කියලා සමහර විට දාලා තියෙනවා. කියවලා බැලුවාම එහෙම එකක් නැහැ. කියවලා බැලුවාම එහෙම එකක් නැහැ. ආ මේ තියෙන්නේ වෙන කතාවක්. මේ thumbnail එකේ දාලා තියෙන්නේ අර අදහස වැඩිපුර කවුරු හරි කොහොම හරි ගෙන්න ගන්නේ කොහොමද කියන අදහසින් තමයි දාලා තියෙන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් උස්සගෙන ඉන්න අන්න ලාවට පේන වගේ කාන්තා රූපයක් දාලා තියෙනවා. ඉතින් ඊටු ටික බලා ගන්න කට්ටිය ගිහිල්ලා ඇතුළට වැදිලා බලන හොයන හොයන එහෙම එකක් නැහැ. බලනකොට මේ පික්චර් එක විතරයි තියලා තියෙන්නේ. මේ පික්චර් එකේ කතාවට අදාළ දෙයක් නෙමෙයි. ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකෙකනේ. ඒක හරි ලෝකෙට සාධාරණයි. ඒක සාමාන්‍ය පෘථග්ජනයාට සාධාරණයි. නමුත් රහතුන්, නමුත් ආර්යයන් වහන්සේලාත් ওই ලෝකෙම තමයි ජීවත් වෙන්නේ. එතකොට අද කාලේ YouTube කාරේට අන්න රහතෙක්ගේ ෆොටෝ එකක් හම්බුණත්, ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ ෆොටෝ එකක් හම්බුණත්, අර විදියට සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ෆොටෝ එකක් හම්බුණත්, අර අර කපන කොටන විදියටම හදලා ලස්සන්ට මොකක් හරි thumbnail එකක් දාලා ඔන්න ඉදිරිපත් කරනවා. ඉතින් කොහොමද දෙක අතර සංසන්දනය, කොහොමද අර විදියට කර්මයේ ක්‍රියාත්මක වීම කියලා ගත්තොත් ඒ තැනත්ත දැනුවත් නැහැ. හැබැයි නොදන්නවා කියලා ගැලවීමක් නැහැ. නොදන්නවා කියලා ඒ විදිහේ බේරෙන්න හැකියාවක් නැහැ. මොකද අන්න ධර්මතාවයක් වැඩ කරනවා. ඉතින් ඒ විදිහ අනතුරු සහිත ලෝකයක් එක්තරා විදියක, රහතුන් පහළ වෙච්ච ලෝකෙක, බුදුන් පහළ වෙච්ච ලෝකෙක ඒ විදිහ අනතුරක් තියෙනවා. මොකද අර හුරුපුරුදු මුලා වූ මනසෙන් තමයි වැඩ කරන්නේ. අර ලෝක සම්මත ක්‍රියාවලිය තමයි වැඩ කරන්නේ. නමුත් අන්න ඒකෙන් පිටපයින් ධර්මතාවයක් තියෙනවා. ඒකත් එක ගිහිල්ලා හැප්පුණාම ඔන්න කොටලා කොටලා ගිහිල්ලා අන්තිමට කේල් ගාකට කෙටුවා. හොට පැටලෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න කර්ම විපාකේ ගැළපිලා එනවා. ඉතින් ওই වගේ දේවල් කොච්චරකුත් දැකලා තියෙනවා. අර එක සිටුවරෙක් පිළිබඳ කතාවක් අහලා තියෙනවා පස්සේ බුදු කෙනෙක්. අර මහා ගෝණියක් වගේ දුර්වර්ණ වෙච්ච සිවුරකුත් පොරෝගන පාත්‍රයකුත් අරගෙන ගමේ නගරයට පිණ්ඩපාතය සඳහා ඇතුල් වෙනවා. එතකොට මේ තැනැත්තා අර විදිහ මහා නිකං සල්ලි තියෙන කෙනෙක්, මහා ධනවතෙක්, අර තියෙන මාන්නෙන් අර තියෙන ඇම්මට ආපෝ මේ මොකෙද්ද මේ කියලා කෙලපාරක් ගහගෙන පිටත් වෙලා යනවා. ඒ කෙලපහර, ඒ වචනේ අන්න මොකද කල්ප ගණනක් නිරයේ පැසෙන්න ඉපදින ඉපදෙන ජීවිතයක් කුෂ්ඨ රෝගියෙක් වගේ ස්වභාවයක් මත වෙලා එන්න හේතු වෙනවා. එහෙම නැත්නම් කැලයක් ඔහෙ නිකන් කොහේ හරි මේ ගස් ටිකක් ගිනි තියලා දානවා. ගිනි තියලා බලනකොට ඔන්න ඇතුලේ ඉන්නවා මේ පසේබුදුවරෙක්. පසේබුදුවරෙක් ඉන්නවා, ගින්නෙන් දැවිලා නැහැ. ඔන්න බාගෙට දැවෙනකොට තමයි මේගොල්ලන්ට පේන්නේ පසේබුදුවරෙක් කියලා. යම් කිසි තැනැත්තෙක් ඉන්නවා කියලා පේන්නේ. පස්සේ බුදුවර කතාවකුත් නැහැ. යම් කිසි කෙනෙක් මේ ඇතුළේ ඉන්නවා කියලා පේනවා. ඉතින් මොකද කරන්නේ? අයියෝ අපි මේ කරපු වැඩේ අහු වෙනවායි කියලා තව ටිකක් දර ටිකක් දාලා දැන් කලින් නම් මරණ අදහසක් තියුනේත් නැහැ. කලින් එහෙම කර්මයක් ගැළපීලා ආවේ නැහැ. දැන් මොකද කරන්නේ? අර කරපු කෙරුවාවි ඉතුරු ටික වහගන්න. අන්න තව දර ටිකක් දාලා පුලස්සල දානවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නම් පිලිස්සුනේ නැහැ. බොහොම විවේකීව අර අලු ටික ගසලා දාලා පිට වෙලා ගියා. නමුත් අන්න කර්ම විපාකෙ විතරක් ඉතුරු වුණා. ඉතින් ලැබෙන ආත්මික පිලිස්සිලා මරණයක්. ඔන්න ඔය විදිහේ ස්වභාව මේ ලෝකෙ තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකෙකට අන්න සක්‍රිය යම් කිසි අනුතුරු හැඟවීමක් කරනවා. මේ විදිහට පොඩ්ඩක් මේ මුලා වූ මිනිස්සුන්ට අනුතුරු හැඟවීමක් කරනවා. අමුතු විදිහේ මුලාවක කල්ගෙවන්. ඒගොල්ලන්ට අදාළ නැහැ මේ මොනවද මේ ධර්මතාවයක්ද නැද්ද කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ. නැවත නැවත අන්න අර මුලා වූ හිතකින් තමයි, මත් වූ හිතකින් තමයි කල්ගෙවන්නේ. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය මේ මුලාව තමයි, ඒ මත්වීම තමයි. එතකොට ඒ මත්වීමට මේ රහතෙක්ද, මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද, මේ ආර්යයන් වහන්සේ කෙනෙක්ද, මේ බුදුන්ද කියලා අදාළ නැහැ. අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම දැනුවත් නැහැ. හැබැයි නොදන්නවා කියලා මේ ක්‍රියාවලියෙන් බේරුමක් නැහැ. නොදැනීම මේකෙන් ගැලවීමට හේතුවක් නොවේ. අන්න ඒක නිසා පොඩ්ඩක් කෝකටත් පොඩ්ඩක් තම තමුන් දැනගෙන කටයුතු කරන එක වටිනවා. කෝකටත් පොඩ්ඩක් විමසලා බලලා කටයුතු කරන එක වටිනවා. කෝකටත් පොඩ්ඩක් අර මුලාව පොඩ්ඩක් අඩු කළා කටයුතු කරන එක වටිනවා. එහෙම නැත්නම් ඔය බුදුන් යන මාර්ගය හරස් කළා මේ මොක්කුද මේ එන්නේ කියලා කියන්න බැරි කමක් නැහැ කවුරු හරි. එහෙම ලෝකෙකනේ ඉන්නේ අපි. බණට ආරාධනා කරන හාමුදුරුවෝ තමුන්ට ගැළපෙන්නේ නැතුව බණ කියනවා නම් අන්න මේ අපේ ගෙදර ඇවිල්ලා ඔය වගේ බණ කියන්න ඉන්න එපා කියලා නැගිටෝලා යවන ස්වභාවයක් සහිත ලෝකයක්. මේ ගෙදරට ආවා නම් මගේ දානේ කෑවා නම් ඔය විදිහේ බණ කියන්න ඉන්න එපා. මට හිතට ප්‍රසාදයක් ඇති වෙන මට ඕනේ බණ තමයි ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ වැඩසටහනට ආව නම් මට ඕනේ විදියට තමයි බණ කියන්න ඕනේ. මේ විදිහේ බණ කියන්නේ ඉන්න එපා කියලා අන්න බණ අතරමැද නැගිටලා ඇවිල්ලා වැඩේ නවත්තලා යවන ස්වභාවයක් සහිතයි. ඒ විදිහේ මුලාවක් තියෙනවා. ඒ විදිහේ අමුතු ස්වභාවයක් තියෙනවා. හිතාගන්න බෑ ඉතින් කොහොමද එපමණකට මුලාවක් කියලා. නමුත් අර තියෙන සාමාන්‍ය ඒ මාන්නෙත් එක්ක, ඒ තමුන්ගේ හදාගත්ත නිකං යම් කිසි ඉමේජෙකුත් එක්ක, ඉතින් ඒකට අනුව වැඩ කටයුතු කරන්න එපැයි. ඒකට අනුව කටයුතු පවත්වන්න එපැයි. ඒකට අනුව ඉරියව් පවත්වන්න එපැයි. ඉතින් ඒ මත්වීම තුළින් අර විදිය දෙයක් කරන්න අමාරු නෑ. ඉතින් කර්ම විපාකය කොයි විදිහද ගැලපිලා එන්නේ කියලා ඇහුවොත් කර්ම විපාකයට ඔවා දල් නෑ. අන්න මේ විදිහේ සිදුවීමක්, මේ විදිහ දෙයක් සිද්ධ කරා. ඒකට අදාළව විපාකයක් ගැලපෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මමත් රහතෙක් වගේ අදහසක් මේ කාකා තුලත් තියෙනවා. මම වගේ රහතෙක් නන් නෑ කියලා අර කාකා තුලත් තියෙනවා. මෙතන ඉන්න පිරිසකින් කෙනෙක්නේ අර රුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේනේ දැන් මේ දහසක් පිරිස අතර ඉන්නවනේ. කොච්චරනම් හිතුවද බුදුන් නම් දැක්ක තමයි. මේ මහා ශ්‍රමණයා බොහොම දක්ෂ කෙනෙක් නම් තමයි. හැබැයි මම වගේ නා රහතෙක් නෙමෙයි. ඔක තමයි ඔලි වැඩ කරේ නිතර නිතර. ඒකට අනුව තමයි කටයුතු කරේ. ඉතින් ওই කාකා තුලත් තියෙන ওই විදිය හැංගීමක්. ඒ විදිය හැංගීමක් තියෙනවා. පැවිදි වෙන්න ආවත් එන්නේ නිකන් මම වගේ නා රහතෙක් නෙමෙයි මේ හාමුදුරු ටික කියන අදහසින් තමයි එන්නේ. අර ගිහි සංකල්ප, අර ගිහි ජීවිතයේ තියෙන මුලාව, අමුතු නිකන් එනර්ජි එකකින්, අමුතු නිකන් ලෙවල් එකකින්, අමුතු ග්‍රහලෝකකින් ආවාගේ තමයි එන්නේ. ඉතින් එක්තරා විදියක මේ අර නිකන් කුළු ගති ඇති කුළු අස්සෙක්, කුළු ගවෙක් වගේ ස්වභාවිකින් තමයි එන්නේ. නමුත් අන්න ඇවිල්ලා බැලුවොත් ටික දවසක් යනකොටම හුලං බහිනවා. ටික දවසක් යනකොටම අර විදිහේ යථාර්ථය තේරුම් ගන්න ටික ටික පුළුවන් වෙනවා. ඕනම යම් කිසි නුවණක් තියෙන කෙනෙක්ට තේරෙනවා මේ මගේ ভাইබ්‍රේෂන් එකත් එක්ක ගැළපෙන්නේ නැහැ මේ ভাইබ්‍රේෂන් එක. මේ වෝල්ටේජ් එකත් එක්ක යන්නේ නැහැ මේ සාසනයේ තියෙන වෝල්ටේජ් එක මේ සංඝයාගේ තියෙන වෝල්ටේජ් එක මේ රහතුන්ගේ තියෙන වෝල්ටේජ් එක මේ බුදුන්ගේ තියෙන වෝල්ටේජ් එක ඒ ඒ වෝල්ටේජ් එකත් එක්ක යන්නේ නැහැ. ඒ විදිහේ තේරුම් ගැනීමක් වැඩි කල නොයාම තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ටික දවසක් ඉතින් අර පිස්සුව කෙලිනවා. එක්තරා විදිහක ඉතින් ඒ පිස්සුව කෙලින කාලෙදී පොඩ්ඩක් ඉතින් අනුකම්ප කරන්න ඕනේ. අර නිකන් අර බනානා ෆැක්ටරි එකකට මුදා හැරපු වඳුරෙක් වගේ තමයි. මොකා කරන්නද කියලා හිතාගන්න බැ බැලුව බැලුවට කෙහෙල් ගෙඩි. බනානා. ඉතින් අරේට දුවනවා මේට දුවනවා හිතන්නකෝ බනානා ෆැක්ටරි එකක ඉන්න වඳුරෙක්ගේ ස්වභාවය. ඉතින් ඒ වගේ ස්වභාවයකින් එහෙට දුවනවා මෙහෙට දුවනවා වලිගය හපා ගන්නවා අර මැෂින් වලට වලිගය අවු කර ගන්නවා අර තියෙන මේ බනානා කඩාලා කන්න හදනවා කා ගන්නත් බැ. ওই විදිහට ටික කාලයක් ගත කරනවා. ගත කරනකොට තේරෙනවා මේ සාසනය කෙරුවාව අමුතු ඉපෙයීමක් උපයන්න ඕනි. ඇත්තරම තියෙන්නේ නිකන් අර වඳුරන්ගේ වෝල්ටේජ් එකක් තමයි මට තියෙන්නේ. මේ සංඝයාගේ වෝල්ටේජ් එකක්, මේ උපාසකයෙක්ගේ වෝල්ටේජ් එකක්, මේ විදියට රහතුන්ගේ වෝල්ටේජ් එකක්, බුදුන්ගේ වෝල්ටේජ් එකක් ගන්න බෑ. එහෙම එනර්ජි ලෙවල් එකක් ගන්න බෑ එකපාරට. ඒක ක්‍රමානුකූල ඉපයීමක්. දැන් ඒකනේ මේ නිස්සරණවාණය ගැන කියන කට්ටිය කියන්නේ සමහර මේ රිලව්ත් හරිම සැරයි එහි කට්ටිය. ඒ රිලව් ටිකක් ඉන්නේ අමුතු ලයින් එකකින්. සාමාන්‍ය ආපු කෙනෙක් දන්නවා රිලව් චෙක් කරලා තමයි ඇතුළට ගන්නෙ. බලනවා මෙයා ගත යුත්තේද නැති කෙනෙක්ද කියලා බලලා තමයි ගන්නෙ. ඉතින් අර විදියට පිට ලෝකයක ඉඳලා අර විදියට ගිහි ලෝකයක ඉඳලා එන කෙනෙක්ට තේරෙනවා නිකන් රිලව්ගේ එනර්ජි එකට ගොඩක් ළඟයි. අර සංඝයාගේ එනර්ජි එක කොහොම වෙතත්, අර රහතුන්ගේ එනර්ජි එක කොහොම වෙතත්, අර බුදුන්ගේ එනර්ජි එක කොහොම වෙතත් රිලව්න් එක ගැලපෙන එනර්ජි එකක් නම් ඇත. කමක් නැහැ එතනින් පටන් ගන්නකො අඩුම ගානේ රිලා රැලට හරි එකතු වෙලා ඉන්න පුළුවන් ටික දවසක්. ආයක ගල තේරුම් ගත්තා මේක තමයි මගේ ගෲප් එක දැනට. කමක් නැහැ ඒ අහිංසකත්වයෙන් ඉන්න. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා ටිකෙන් ටික අර විදිහට ප්‍රතිපදාවක් පුරාගෙන ටිකෙන් ටික මේ මේ පරිසරය හුරු කරගෙන ටිකෙන් ටික මේ කාලසටහන හුරු කරගෙන නිකන් ඔහේ යනවා. යනකොට යනකොට අන්න අන්නෙම නැතුව තමුන්ටත් ටික ටිකේ ভাইබ්‍රේෂන් එක ටික ටිකේ එනර්ජි එක ගැලපිලා එනවා. ඒක හිතලා ගන්නවට වැඩිය අර අහිංසකත්වයක් තමයි තියෙන්නේ. අහිංසක වෙලා අර කාලසටහනේ වැඩ ටික කරගෙන ඉන්නවා. අහිංසක වෙලා ඒ කියන දේ අහගෙන ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. අහිංසක වෙලා ඒ පද්ධතියට යටත් වෙලා ඉන්නවා. ලොකු ලොකු වැඩ කෙසේ වෙතත් මල්ලට්ටියක් හදාගෙන මිදුලතු ගාගෙන ඉන්න පුළුවන් නම් ටික කාලයක්. ඒවා අපිට නිකන් මදි පුංචිකම් වගේ නේ. ඒවා එච්චර නිකන් වැදගත් දේවල් නෙමෙයි. ඒ වගේ නිකන් මේ කල යුතු දේවල් නෙමෙයි. ඒ වගේ දෙයකට මගේ කාලය අපත යවන්නේ ඇයි කියන වගේ අදහසක් ගිහි ලෝකයක කෙනෙක්ට, ගිහි ජීවිතයක් ගත කරපු කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. මගේ අවර්ස් මොනවද, මේ අවර්ස් ඉංජිනියර් කෙනෙක්ගේ ආව එකක් කොච්චර වටිනවද, එහෙම නැත්නම් අකවුන්ට් කැන්ටන් කෙනෙක්ගේ ආව එකක් කොච්චර වටිනවද, එහෙම නැත්නම් බිස්නස් කාරයෙක්ගේ ආව එකක් කොච්චර වටිනවද. ඒ වගේ පැයකින් අපරාධනේ මල් හදන්නේ, ඒ වගේ පැයකින් අපරාධනේ අර විදියට මිදුලතු ගන්නෙ කියන වගේ අදහසක් මේ තැනැත්තට මතුවෙලා ඉන්න පුළුවන්. නමුත් නැවත නැවත කියනවා හරි ඇත්ත තමයි. ඔන්න මල් තියෙනවා, ගොඩාක් මල් ලැබිලා තියෙනවා, වට්ටිත් තියෙනවා, හිස්. එහෙනම් මේ බලන්නකෝ මේ හැමතැනම කොළ වැටිලා. මේ ටික කොළ ටික නැතුව තියුණනම් හරි ප්‍රයෝජනයි. මේ විදියට මේ වැඩ කටයුතු මේ විදිහට කෙරුණා නම් හරි ප්‍රයෝජනයි කියලා නැවත නැවත අන්න මල් පහන් හදන්න, නැවත නැවත මෙන්න මේ විදිහට මේ අමදින්න, මේ වතපිළිවෙත කරන්න කියලා මඟ පෙන්වීමක් සිද්ධ කරන. මොකද හේතුව අන්න ටික ටික උපය ගත යුතුයි. එහෙම නිකන් කොහෙන් ගිහිල්ලා පැරිෂුට් එකකින් එහෙම බහින්න බෑ, බැස්සත් රඳන්න බෑ. ඒක හින්දා අන්න ක්‍රමානුකූලව තමන්ගේ ভাইබ්‍රේෂන් එක අර අර සංඝයාගේ අර විදියට රහතුන්ගේ අර විදියට බුදුන්ගේ ভাইබ්‍රේෂන් එක දක්වා ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. ඒක සඳහා සමහරවිට අවුරුදු ගාණක් කැප වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් යන්න පුළුවන්. මොන අදහසින්ද? මෙන්න මේ අහිංසකව මේ වැඩේ කරගෙන ඉන්නවා කියන අදහසින්. එහෙම නැතු අර එනර්ජි ලෙවල් එකට මම යනවා කියන අදහසෙන් ඉඳියොත් කවදාවත් ලොවෙත් හරියන්නේ නැහැ. අර ভাইබ්‍රේෂන් එක මමත් ඉක්මනට හදා ගන්න ඕනේ කියලා කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ අහිංසක වෙලා මේ යන ගමනට ඒ ජලපහරට පොඩ්ඩක් එකතු වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට ඉන්නකොට තේරෙනවා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට මගේ ස්වභාවෙ ටික ටික වෙනස් වෙනවා. සුදු ඇඳගෙන ඉඳපු මම, අර විදියට කෙස් රැවුල් වවාගෙන ඉඳපු මම, මේ සුදු ඇඳමම පඳු පහට වෙනවා. පඳු පලාස කියලාද කියන්නේ ඔය පඩු පාට වෙනවා අන්න ගහේ ඉදුන කොලයක් වගේ පාටක් වෙනවා ටික දවසකින් අර සුදු ඇඳුමමයි අර කෙස් රැවුල්මයි නමුත් අන්න දැන් ඇඳුම පොඩ්ඩක් පඩු පාට වුණා පඩු පාට වුණා අන්න ගහෙන් ගිලිහෙන්න සුදුසු කොලයක් බවට පත් වුණා ගිලිහුනොත් ඒ නටුව බිඳුනොත් අයි කොහේ වැටේද කොහෙට පාවෙලා යයිද කියලා දන්නේ නැහැ අවිනිශ්චිත ස්වභාවයක් පත් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් පඬු බලස අවදිය කියන්නේ කොහෙන්වත් මේ සැනසීමක් නැති අවදියක් ගිහි මිනිස්සු බලනවා මොකද මේ අමුතු පාට එකෙක් සිවුරු හොරෙක් වගේ එකෙක් කියලා ඒක පැත්තකින් ඒගොල්ලෝ බලනවා අනිත් පැත්තෙන් සංඝයා බලනවා මේ මූ මේ පැවිද්දෙකුත් නෙමෙයි ගිහියෙකුත් නෙමෙයි කියන බැල්මෙන් තමයි ඒ පැත්තෙන් බලන්නේ ඉතින් ඔය දෙලොවක් අතර ටික දවසක් හිඳියොත් අන්න ඔය නටුව කොවිලා හැරි ගිලිහෙනවා ගිලිහුණාට පස්සේ තියෙන්නේ සුළඟේ ගමනක් තියෙන්නේ සුළඟට අනුව යන ගමනක් තියෙන්නේ අන්න සිවුරු පෙරවෙනවා කෙස් රවුල් මුඩු වෙනවා අර විදිහේ වෙනස්ම ස්වභාවයක් මේ තැනට තුල මතුවෙලා එනවා තාමත් සාමනීරයා අයියෝ මේ සිවුරු පොරවලා මේ විදිහට පැවිදිත් වෙලා ඒ වුණාට සාමනීර කට්ටෙක් කියලා තමයි මට කියන්නේ කියලා ඉතින් තවත් හිත අමාරුවක් එනවා කමක් නැහැ ඒකත් කරගෙන තවත් අවුරුද්දක් හමාරක් ඉන්නකොට පොතපත් ඉගෙන ගන්නකොට ඒ ශික්ෂාපද ටික ඉගෙන ගන්නකොට ඔන්න දවසක උපසම්පදාවත් හම්බ වෙනවා උපසම්පදාවත් හම්බ වෙනවා දැන් නම් උපසම්පදා වෙච්ච පොරවල් කියලා ඉතින් මුලදී ඒත් ලොකු ගායක් තියෙනවා නමුත් වස් දෙක තුනක් යනකොට අර සාප වංගුව හරියට එනකොට ඔන්න තේරෙනවා ඒ ගායත් හරියන එකක් නෙමෙයි මේ කෙරුවාවත් හරිය සෙල්ලම් වැඩක් නෙමෙයි කියලා වැඩි වැඩියෙන් අර විදිහට වයස යන්න යන්න වස් වැඩි වෙන්න අන්න නිවැරදි ප්‍රතිපදාවක් වඩන කෙනෙක් නම් අහිංසකත්වයක් තමයි මතුවෙලා එන්නේ සරලත්වයක් තමයි මතුවෙලා එන්නේ සමහරුන්ට ඉතින් වස් වැඩි වෙනකොට වස් වදින ගතියකුත් තියෙනවා එසේ නමුත් අන්නර විදිහට වැඩි වැඩියෙන් අහිංසක වෙනවා අර ලෙඩු තමයි කලබල දොස්තරලා එච්චරම කලබල නෑ කියන ස්වභාවයක් මතුවෙලා එනවා ඉතින් ඒක එක්තරා විදිහක අර පරිණත භාවයක් කියලා අපිට කියන්න පුළුවන් රූපාන්තරණයක් කියලා අපිට කියන්න පුළුවන් රූපාන්තරණයක් සිද්ධ වෙනවා ඒක ඉතින් කාලෙත් එක තමයි වෙන්නේ අර විදියට කුළු ගවයේ කුළු හරකෙක් විදියට අර විදියට ඉලාරලකෙක් විදියට ආපු එකෙක් මේ නමුත් ටික 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 අන්න අර සංඝයාගේ ස්වභාවයට රහතුන්ගේ ස්වභාවයට බුදුන්ගේ ස්වභාවයට ටික ටික ලං වෙනවා සෙල්ලම් වැඩක් නෙවෙයි ඉතින් කාලයක් තිස්සේ නැවත නැවත කිරීම තුලින් තමයි මේ වෙනස පරිවර්තනය ඒ රූපාන්තරණය සිද්ධ වෙන්නේ අන දවසක තේරෙනවා මම ආවේ කොහමද මගේ දැන් ස්වභාවය කොහමද ඒ දවසල තියුණ කුළු ගති කොහමද දැන් තියෙන ස්වභාවය කොහමද ඒ දවසල තියුණ අර කුලප්පුව කොහමද දැන් තියුණ නිමිච්ච ස්වභාවය කොහමද කියලා ටික 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 මේ තැනත්තට තමුන් තුලිනුත් මේ වෙනස දකින්න පුළුවන් වටපිටාව ලෝකෙත් ඒ ආකාරයෙන්ම වෙනස් වෙලා පේන්න පටන් ගන්නවා ඒ විදිහේ ජීවිතයක් ඒ විදිහේ ගමනක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ ගමන අර ප්‍රත්‍යජන ලෝකෙට එකපාරට අඳුරන්න බෑ. ඒක හරිම තේරුම් ගන්න අමාරු දෙයක් ඒගොල්ලන්ට. ඒ මොකද අර මත්වීමක් මුලාවක් තුල තමයි ඉන්නේ. ඉතින් ඒ මුලාව සහිත ලෝකෙට අන සක්‍රයා ගිහිල්ලා අනුතුරු හැඟවීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. කෝකටත් පරිස්සමෙන්. පීකරයක් බැඳගෙන ඉස්සරහෙන් ගමන් කරනවා. නැවත නැවත මතක් කරමින් මෙන්න මේ විදිහේ දෙයක් මේ විදිහේ ආකාරයක් සහිතයි කියන අන්න මතක් කිරීම සිද්ධ කරමින් මේ සක්‍රියව ගමන් කරනවා. ඒ විදිහේ දැනුවත් කිරීමක් මේ ලෝකෙට සිද්ධ කරනවා මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ටික ටික දේශනා කරන්නේ. ඒක පැවිදි වෙලා මේ විදිහට උපසම්පදා වෙලා ම කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තමුන්ට ටික ටික මේ දේ හඳුනා ගන්න පුළුවන්. තමුන්ට ටික 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 මෙන්න මේ මත්තු ස්වභාවයක් සහිතයි මම. ඒකෙන් මං අවදි වෙන්නේ කොහොමද? මේ විදිහට මුලා වූ ස්වභාවයක් සහිතයි මම. ඒකෙන් මම අවදි වෙන්නේ කොහොමද? මේ විදිහට මෝඩ ස්වභාවයක් සහිතයි මම. නුනැත්තෙක් බවට පත් වෙන්නේ කොහොමද? මේ විදිහට නොදැමුණු ස්වභාවයක් සහිතයි මම. දැමුණු කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? මේ විදිහට අපිරිසිදු ස්වභාවයක් සහිතයි මම පිරිසිදු ස්වභාවයකට පත් වෙන්නේ කොහොමද මේ විදියට පුද්ගලයන් හා සමාන ස්වභාවයක් මේ ලෝකයන් අතර සමාන ස්වභාවයක් මේ ලෝකයේ මිනිස්සු අතර සමාන ස්වභාවයක් සහිතයි අසමාන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා අන්න අර විදිහේ යම් කිසි දෙයක ප්‍රතිපදාවක් ඒක නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ යම් කිසි නුවණැති කෙනෙක් බවට පත් වුණා. මේ ස්කන්ධයන්හි දැමුණු ස්වභාවයක් බවට ඇති කරගත්තා. පිරිසිදු වූ අසමාන පුද්ගලයෙක් බවට පත් වුණා. අන්න එවැනි වූ පුද්ගලයෙක්ගේ ගෝලෙක්, එවැනි වූ පුද්ගලයෙක්ගේ වහලෙක් තමයි මම කියලා සක්‍රිය වුණත් ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහ පරිවර්තනයක් අපි අපිට කරන්න පුළුවන්. ක්‍රමානුකූලයි මේ පරිවර්තනයේ. ක්‍රමානුකූලයි මේ පරිවර්තනයේ. අර මුලාව පොඩ්ඩක් මුදවල අරගෙන නැවත නැවත අවදිභාවයක්, මුලාවෙන් දුරස් වීමක් ඇති කරගන්නවා. දැන් සාමාන්‍යයෙන් අර මත් භාවයට ප්‍රතිවිරුද්ධ වචනයක් විදිහට අපි සාමාන්‍යයෙන් මත්තු ස්වභාවයක්, මුලා වූ ස්වභාවයක් මේ ලෝකේ පුරාවට හඳුනනවනේ. ඒකේ ප්‍රතිවිරුද්ධ වචනයක් විදිහට, මත් නොවුණු ස්වභාවයක් විදිහට පෙන්නනෝ සෝබ කියන වචනේ. අනේ ඒ වචනේ ගත්තොත් ඒ වචනේ අර විදිහට මත් නොවූ ස්වභාවයක් කියන තේරුම වගේම යම් කිසි විදියක නිකන් එපා කරපු, යම් කිසි විදියක මහ කම්මැලි කියන වගේ අර්ථෙකුත් ඒකෙම තියෙනවා. එතකොට කියනවා සෝබ සවුන්ඩ්ස් ලයික් සොම්බ කියලා. එන සම්බ කියන වචනේ ගත්තොත් ග්ලූමි, ඩල්, බෝරින් ඔන්න ඒ විදිහේ අදහස් තමයි තියෙන්නේ. මෙතන මහ එපා කරපු ගතියක්, මහ කම්මැලි ගතියක්, මහා නිකං කිසි නිකං ජොලියක් නැති ගතියක් වගේ ස්වභාවයක් මේ වචනේ තුල තියෙනවා. එතකොට අර විදිහට මත් නොවු යන අදහස තියෙන ඒ වචනේත් අන්න තියෙනවා යම් කිසි මේ සමාන ගතියක්. මේ විදිහට මහ එපා කරපු, මේ විදිහට කම්මැලි ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ කම්මැලිකම? අන්න ඕක තමයි ප්‍රතිපදාව. වර්තමාන මොහොතේ හිත අරන් බලන්න කොච්චරනම් කම්මැලිද කියලා. පුදුම එපා කරවිල්ලක් එපා කරවන්නේ. ඈලුම් යනවා මේ විදිහට, එක 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 මේ දේවල් කරන්න මතක් වෙනවා. මේ මොන කර්මයක්ද කියලා හිතන ගානට අන්න කම්මැලි ස්වභාවයක්, එපා කරපු ස්වභාවයක් මතුවලා එනවා. ඒතර කියනවා අන සෝබ සවුන්ඩ්ස් ලයික් සොම්බ. අර විදිහට මේ මත් නොවූ ස්වභාවයක්, මහා එපා කරපු, මහා කම්මැලි, මත් වෙන්න ඕනේ මොනවා හරි ෂොට් එකක් දාගන්න ඕනේ. දාගත්තාම ඔන්න ගේ යැපු නැහැකි. මොනෝයන් හරි මත් වුණා නම් ඔන්න යැපු නැහැකි. මත් නොවුනද හරි අමාරුයි. ඉතින් ඔය වර්තමාන මොහොත පන්නන හිතක් කියන්නේ මත් වූ හිතක්. අතීතේ අනාගතේ කතන්දර ගෙතෙනවා. එතකොට ගෙතෙනකොට අන්න කොහොමද මේ වර්තමානයේ හිත ගන්නෙ? වර්තමානයේ හරි එපා කරපු. ඒ එපා කරපු වර්තමානයේ නැවත නැවත පිහිටවන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් කෙනෙක්ට. දැන් පහුගිය දවසක අපි ගියා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම පිරිස්, අන්න අධ්‍යක්ෂකවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු කවුද මන්දා ඉන්දියා. රත්නපුරේ ප්‍රදේශේ තමයි ඇදුනේ. රත්නපුරෙන් හොයාගත්ත මිනි කැටයකුත් එක්කන් තමයි ගියේ. ඉතින් ගිහිල්ලා ඉන්නකොට පේනවා වඳුරු රැලක් වගේ. එකෙක් ටෙලිෆෝන් එකකින් කතා කරනවා, තව එකෙක් යම් කිසි විදියක කනට කොඳුරනවා, තව එකෙක් වෙන මොනවදෝ එකක් ලියනවා. වඳුරු රැලක් වගේ. වඳුරු රැලක් අර නිකන් මකාඹරයක තියලා වාඩි කරොත් කොහමද? අන්න ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් අර හේමන්ත මහත්තයා කියනවා, අනේ ඉතින් මගේ කතාවට ඇහුම් ගන්න දෙන්න. මොකද ගොඩ හැමෝම කතා කරන්න ගියොත් අමාරුයි. කාටද මේ කියන්නේ? අර ගුරුවරුන් ගුරුන්ගෙත් ගුරු. කියන්නේ දරුවෝ හික්මවන්න යන කට්ටිය. දරුවෝ ඉක්මන ගුරුවරු තික්මන කට්ටිය තමයි මේ. ඉතින් අර වර්තමාන මොහොත එපා කරන සුළු. ඒගොල්ලෝ කැමති නෑ වර්තමාන මොහොතට එන්න. ඒගොල්ලන්ට ඕනේ යන ෆෝන් එකෙන් මොකක් එක් හරි කෝල් එකක් වැඩ නම් ඇති තමයි. ඊට පස්සේ ආණ්ඩුකාරතුමා ආවා. අන්න ලස්සනට නිකන් කැමරා කොල්ල දෙන්නිකුත් අරගෙන කොහොම හරි වොයිස් කට් එකක් ඔයිට හරි දාගන්න එපැයි ඉතින් වැඩසටහනකට ආවොත්. ඇවිල්ලා මොකද කරේ? අන්න බැන්න ඉන්නේ පරක් වෙලා අපි ඔක්කොටම වැඩක් නැහැ, මේ පලාතම එපා වෙලා තියෙන්නේ කියලා. බැන්නේ මොකද? බයින එකක් දැම්මොත් විකුණන්න පුළුවන්. මීඩියා කියන්නේ ඒක තමයි. අර විදිහේ අර වගේ වචනයක් ටීවී එකක යන්න ඉඩ තියෙනවා. මිනිහා ඒ කට් වොයිස් කට් එක ගත්ත ගියා යන්න. හොඳයි ඉතින් හරි ඇත්ත තමයි. වෙලාවට එන එක වටිනවා. මං විතර වෙලාවට ආවේ, මම හරියටට ආවා. මේ තාමත් එනවා, මොකට දෙන්නේ යන්න කියලා අර දැඩි වචනකින් කතා කරලා කියපු එක නම් හරි තමයි. හැබැයි කිව්වේ මොන අර්ථෙන්ද කියලා පස්සෙන් තියෙනවා. මොකද කැමරා කවුල්ල දෙන්නත් ටක් ගාලා ඒක ගත්තා ගියා යන්න, නැගලා වාහනේ ගියා යන්න. ඉතින් කමක් නැහැ. ඉතින් එහෙම ලෝකෙකනේ අපි ඉන්නේ. ඉතින් ඒ වගේ කෑල්ලක් තියුණත් විකුණ ගන්න පුළුවන්. නැත්තම් ඔය ටීවී චැනල් වල යන්නේ නැහැ ඔවා. යන්නේ නැහැ. ඔන්න කාට හරි බැන්නොත් මොකක් හරි කරොත් ඒ වගේ දෙයක් ඔන්න මුලා වූ හිත. ඒ වගේ දෙයක් විකුණන්න හරි ලේසි. ඒ වගේ දෙයකට අවධානය අපේ යනවා. වර්තමාන මොහොත තියෙනව නේද? ආපු මහා මෙපා කරපුයි. නිකං පුද්දුම කම්මැලිකමක් දනවන්නේ තග්ගාල වර්තමාන මොහොතට අහින්න ඉතාපු ගමන් ඔන්න ඇනුම් යන්න ගන්නවා. ඔන්න නිදිමත දැනෙනවා. ඔන්න නිදි කිරා වැටෙනවා. මේ ෂණිකව කරන්න පුළුවන් එක නිකන් තප්පර ගණනින් ඔන්න නිදි කිරා වැටෙනවා. මොකද වර්තමාන මොහොතට හිත ආවා කියන ඔන්න අන්න ඒ සලකුණ මතුවෙලා එනවා. ඉතින් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවානේ. මොකද මේක මහ එපා කරන සුළුයි. මේ මත් නොවි ඉන්න ස්වභාවේ හරියන්නේ නැහැ. හරියන්නේ මොනවා හරි දෙයක මත් වෙන්න ඕනි. මොනවා හරි දෙයක මත් වෙන්න ඕනි. එතකොට කොහොමද මේ හිත වෙනස් කරන්නේ? කොහොමද මේ හිත පරිවර්තනය කරන්නේ? අන්න නැවත නැවත මේ දේ හුරු කරනවා. මේ නැවත නැවත කරනවා වැඩිපුර අතරමැද විවේක කාල අරගනිමින්. විනාඩි පහක් කරනවා අතහැරලා දානවා. ආව විනාඩි පහක් කරනවා අතහැරලා දානවා. ආව විනාඩි පහක් කරනවා අතහැරලා දානවා. ආව විනාඩි පහක් කරනවා අතහැරලා දානවා. ඔන්න ඔය විදිහට දවසට 10-15 වරක් විනාඩියේ 2 3 5 ඒවා සැරින් සැරේ සිද්ධ කරනවා. අන්න ඒ විදිහට තමයි ඔහිත දමණය කරන්න පුළුවන්. එක දිගට දවස් 2 3 කරලා හරියන්නේ නැහැ. එක දිගට නොකර ඉඳලා හරියන්නේ නැහැ. අර විදිහට අතරමැද විවේක තියෙන්න ඕනේ. මුලාවට රජ වෙන්න දෙනවා. ආපව ඔන්න මුලාව පොඩ්ඩක් අඩු කරනවා. ආපව මුලාවට රජ වෙන්න දෙනවා. ආපව මුලාව පොඩ්ඩක් අඩු කරනවා. ඔන්න ඔය විදිහට නැවත නැවත පුහුණු කරනවා. කාලයක් තිස්සේ අතරමැද විවේක ගනිමින්. එක දිගට මේක කරගන්න ගියොත් අමාරුයි ගොඩ දෙනෙට වෙහස පීඩාව වැඩි. අර වර්තමාන මොහොතයි මේ බුදුනුයි රහතුනුයි මේ ප්‍රතිපදාවේ ධර්මයේ ඔක්කොම එපා වෙලා යන ගානට වෙහස පීඩාවක් එනවා. ඒක නිසා අන්න පොඩි පොඩි විනාඩි 5-10 කරන් කළා තාරින් ආපෝ පෑහමාරකින් ආව තව විනාඩියක් දෙකක් මයින්ඩ්ෆුල් ටී එකක් ටී මෙඩිටේෂන් කියලා කියන්නේ ජපාන් වල අන්න ඒ වගේ එකක් ආපෝ අතල්ලා දානවා. ආපෝ පොඩි බ්‍රේක් එකක් අරගෙන ආපෝ විනාඩි කීපයක් පුරුදු කරනවා. ආපෝ අතල්ලා දානවා. ආපෝ පොඩි බ්‍රේක් එකක් අරගන්නවා. ඔන්න ඔය විදිහට පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් එක දිගට වලිගේ හපාගෙන ඉන්දියා කියලා ද්වේෂයක් මිසක් වෙන දෙයක් වර්ධනය වෙන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි. මේ 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 කය නිකන් මේ කය විනාශ කරගෙන මේ හිත ඩැමේජ් කරගෙන මේ විදිහට මරණයට කැපෙන එක නෙවෙයි මේ ප්‍රතිපදාව. සමහර කෙනෙක්ට ඒක තේරෙන්නේ නැහැ. කිව්වට පිළිගන්නේත් නැහැ. වැරදිලාම තමයි ඉතින් ඉගෙන ගන්න වෙන්නේ. වැරදිලා ඉගෙන ගත්ත දවසට ආපහු එන්න පුළුවන් ගන්නට තේරෙ වැරදිලා තිබුණොත් හරි. එහෙම නැත්තම් මේ කය ඩැමේජ් වෙනවා සමහර වෙලාවට. මේ කය නඩත්තු කරගන්න ඕනේ. මේක පවත්වන්න ඕනේ. එතකොට ඒ අවශ්‍යතාවය ඒකට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ හිතත් බ්‍රේක් වෙන්න පුළුවන්. ක්‍රැක් වෙනවා නිතබු ගමන්. සමහරුට වෙන්නේ ඒක. අන්න මොකද වෙන්නේ? ගොඩාක් ප්‍රෙස් කරගෙන ඉඳියාම ඔන්න අවුල් යනවා. අවුට් යනවා. ඊට පස්සේ ඉතින් වෙන කෝස් බේත් කෝස් එකක්. ඊට පස්සේ වෙනම කතන්දරයක් තියෙනවා. එතකොට මේ හිතත් ඒ විදිහට අනතුරකට යන්න පුළුවන්. එතකොට ඒ විදිහේ වලිගයක් විහපාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් විවේක වෙනවා. ආපව කරනවා. ආපව විවේක වෙනවා. ආපව කරනවා. ආපව විවේක වෙනවා. ආපව කරනවා. ඔන්න ඒ විදිහේ දෙයක්. ගොඩ දෙනෙක් කැමති නැහැ. වීරය මතක් කරවින් මගේ මේ වීරය අඩු කරන්න කියනවා. මාව මේ ධර්මයෙන් එළියට ගන්න කියනවා. හදනවා. මේ මාරපාක්ෂිකයි කියලා. ඔන්න ඒ විදිහේ අදහසක් එන්න පුළුවන්. පරයන්ක ඉඳගත්තොත් නැගිටින්න නැතුව ඉන්න ඕනේ. ඒක තමයි ප්‍රතිපදාව කියලා හිතෙනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ කිව්වහම තද වෙනවා. තද වෙනවා. නමුත් ඇත්තටම මේ මැරෙන එක නෙමෙයි මේ ප්‍රතිපදාව. මේ විදිහට බොඩි එක ඩැමේජ් කරගන්න එක, මේක මයින්ඩ් එක ඩැමේජ් කරගන්න එක නෙමෙයි මේ ප්‍රතිපදාව. ඊට වැඩි එහා ගියපු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ඔය කියන්නේ අර වද දෙන කාලේ බුදුරජාණන් වහන්සේත් මේ කයට වද දුන්නා. මේ හිතට වද දුන්නා. දීලා බැලුවා හරි ගියේ නැහැ මහණෙනි කියලා කියනවා. හරියන්නේ නැහැ මහණෙනි කියලා කියනවා. එතකොට වීරිය සම්කිසි විදියක සමබර කිරීමක් අවශ්‍යයි. එහෙම නැත්නම් අන්න ගොඩක් වෙලාවට ආගමෙන් අපිට කියලා දීලා තියෙන්නේ අන්න අර මේ ආන්තික ප්‍රතිපදාවක්. මේ විදිහට පැය ගණන් වාඩි වෙලා ඉඳීමෙන් නිවන් යනවා. මේ විදිහට තමුන්ගේ කය සිත මේ ප්‍රතිපදාවට කැප කළා. මේ විදිහට ජීවිතේ නසා ගත්තොත් නිවන් යනවා කියන ප්‍රතිපදාව දීලා තියෙන්නේ. එහෙමම එකක් නැහැ. ධර්මයේ ඊට වැඩිය වෙනස්. ධර්මයේ ඊට වැඩිය පොඩි වෙනස් ස්වභාවයක් තියෙන වීරය කියන එක සමබර වෙන්න ඕනේ. අර කලින් තියුණ මෝඩේ වීරය වෙනුවට ප්‍රඥා සහගත වීරයක් ක්‍රමානුකූලව එන්න ඕනේ. අනේ පරිවර්තනෙන් තමයි දවසට කෙනෙක්ට ඇත්තටම නිවීමක්, නිවැරදි නිවීමක් හදාගන්න පුළුවන්. සාමාන්‍ය ඔය ඕන මාගමක ඔන්න ඔය කී දේ ටිකක් අල්ලලා තියෙනවා. මේ මනසේ ස්වභාවය කියන එක මෙහෙම නිකන් කටමලා පරිවර්තනය කරන්න බෑ, දවසෙන් දෙකින් පරිවර්තනය කරන්න බෑ. අර විදිහට මුලාව රජ වූ මනසක් තියෙනවා, මනසක් තියෙනවා. ඒතොර ඒක කොහොමද අපි මිරිකලා තෙරපලා ඒ දවසෙන් දෙකින් පරිවර්තනය කරන්නේ? එහෙම හැකියාවක් නෑ. මම පවගේ දවසක් කෙනෙක්ගෙන් ඇහුවා, මේ මුස්ලිම් කෙනෙක් ඇයි දවසට පස් වරක් යාඥා කරන්නේ? කන්ඩිෂනින් හාමුදුරනේ, කන්ඩිෂනින් මේ මේ මිනිසුන්ගේ මොළ සෝදනවා ඒකයි ඔය කියලා. ඔන්න නිකන් මුස්ලිම් ආගමත් එක තරහ කෙනෙක්ද කොහෙද එයා එහෙම කිව්වා. තව කෙනෙක් කියනවා මේක හරිම මේ ඉන්ට්‍රෙස්ටිං ප්‍රශ්නයක්, මොකද්ද මේකට පිළිතුර කියලා තව කෙනෙක් කියනවා. මෙතන මොකද්ද මේ කියන්නේ? මේ පවර් ඔෆ් හැබිට් කියන එක තමයි මෙතන තියෙන්නේ, මේ ඇබ්බැහියක ප්‍රබලත්වය. එතකොට මේ හිතේ ස්වභාවය තමයි ඇබ්බැහියට යනවා. එතකොට එයා වෙනස් කරනවා නම් එක දිගට දවසම යාඥා කරලා හරියන්නේ නැහැ. එවනට දවසට පස්වරක් සැරින් සැරේ යාඥා කරන්න කියලා තමයි කියන්නේ. වෙලාවල් දීලා ඔක්කොම නවත්තනවා, කාඩ වැඩ කටිත් ඔක්කොම නවත්තලා ඒ විනාඩි පහ කීපේ යාඥා කරනවා. යාඥා කරනවා කොහේ ආන්දියම් මැද ඉඳියත් එහෙම ඔලෝබිම ගහනවා. මොකද්ද ඒ කරන්නේ? නැවත නැවත පුරුදු කරනවා. ආපහු තමන්ගේ හුරු පුරුදු වැඩ කටිතු. යාඥා මෙහෙ ඉවර වුණාද? ආයෙ ගිහිල්ලා මිනිස්සු හොයාගන්න නැහැ. ආපහු කඩ ඇරලා ඔන්න හොගාලා වැඩ. ආගමේ ඔක අහුවෙලා තියෙනවා. ඒකයි නැවත නැවත භාවනාවක් පුරුදු කරන්න කියන්නේ. ඒක එක දිගට නෙමෙයි, වරින් වර කරනවා, ආපහු අතාරිනවා, ආපහු කරනවා, අර අතාරිනවා. ඒ විදිහේ මුලාවෙන් මේ හිත ගොඩ ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි හිතමු යුදෙව්ව නම් දවස් 365න් දවස් 300ක්ද කොයිද අර ඒගොල්ලන්ගේ ආගමික ඒ ග්‍රන්ථය නැවත නැවත සද්ගායනා කරනවා. ඊට පස්සේ ඔය කතෝලික නිකායවල් තියෙනවා දවසට 10-15 වරක් දෙවියන් වල යදිනවා. මොකද්ද මේ කරන්නේ? අන්න සුළු වෙලාවක් ඒ කැප කරනවා, ආපහු යනවා, ආපහු කැප කරනවා, ආපහු යනවා. ඔන්න ඒ විදිහට මේ මනස පරිවර්තනය කරනවා නම් ක්‍රමවේදී ආගමලලා තියෙනවා. ආගමලලා තියෙනවා. ඒක තමයි භාවනාවක් මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිද්ධ කරන්නේ. එතකොට ටික 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 මේ හිත අන්න අර මුලාව පොඩ්ඩක් අතහැරලා මේ වර්තමාන මොහොත, මේ මුලා නොව මොහොත, මේ වර්තමානයේ තියෙන කම්මැලිකම ටික ටික බාර ගන්නවා. බාරගත දවසට ටික ටික ඒක ග්‍රහණය කරපු දවසට ඔන්න තේරෙනවා දැන් ඒක තමයි ඇබ්බැහි වෙන්නේ. දැන් ඒකත් ඇබ්බැහියට යන්නේ. ඒකත් ඇබ්බැහියට දැන් කෙලින්ම අතීත අනාගත දේවල් ගන්නේ නැහැ මේ හිත. ඒවා අතහැරිමින් නැවත නැවත වැඩි වැඩියෙන් වර්තමානයට එනවා. ඒකෙන් අදහස් වෙන්නේ අතීත අනාගත ගමනවල කිනවා කියලා. දැන් යන දුර අඩු වෙනවා. අතහැරලා දාලා එනවා. ඩොග් ගාලා ඇවිල්ලා වැටෙනවා. ආපහු යනවා. ආපහු වෙනවා. ආපහු වෙනවා. ඔන්න විදියට තේරෙනවා මොන දේ කරත් මොන දේ උත්සාහ කරත් පවත්වන්න බෑ. විදිකර පවතින්නේ නැහැ. බින්දෙනවා. ඒ බින්දෙන ස්වභාවය මතෙලා එනවා. ඒක මහා නිකන් කොහොමද කියන්නේ නිකන් මහා පිරියාවක්, මහා කර්කශ ස්වභාවයක්, මහා එපා කරපු ස්වභාවයක් දනවනවා මේ ලෝකෙත් එක්කම. එද මොන දේ දැම්මත් රඳන්නේ නැහනේ. මොන දේ දැම්මත් රඳන්නේ නැහැ. මොන දේ දැම්මත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හරි වෙහෙසයි අපිට. දැන් මොකෙන්ද මේක පුරවන්නේ කියන වගේ වෙහෙසක් මතුවලා ඉන්නේ. මොන විකාරයක්ද මේ කියන වෙහෙසක් මතුවලා ඉන්නේ. මැරෙන එක හොඳයි වගේ වෙහෙසක් තමයි මතුවලා ඉන්නේ. මොකද මේක දැන් අර පෙරේතකමත් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් මේ පෙරේතකම මොක දැම්මත් පුරවන්නත් බෑ කියන ස්වභාවයක් මතුවලා එනවා. අර කැමරේ පෙරේත කෙනෙක් අන්න මොකද්ද මේ මේ ලොකු ඩිනර් පාටි එකකට කලින් ඔන්න චිප්ස් අරගෙන චිප්ස් කකා ඉන්නවලු. ඊට පස්සේ කට්ටිය කියන දැන් ඔයා ඔය චිප්ස් කාලා හරියන්නේ නැහනේ. චිප්ස් කෑවහම මොකද වෙන්නේ මේ විදියට මේ මේ ඔය බඩ පිරෙනවා, ඊට පස්සේ මේ කැම වේල කන්න වෙන්නේ නැහනේ කියලා කියනවා. ඊට කියනවා මේ ඔයාට මම කියලා දෙන්නම් මේ මේ ස්ටමක් එක වැඩ කරන විදිය. මම මේ චිප්ස් කන්නේ නිකන් අර වෝමින් අප් වගේ. තාම මේ බඩ නිකන් දුවන්න සුදුසු විදියට සකසනවා. තාම නිකන් කෑම එහෙම කන්න තාම වෝමක් කරන එක මේ කරන්නේ කියලා ඒ විදිහේ පිළිතුරක් දෙනවා. එතන අනිත් කෙනා කියනවා ඇත්ත තමයි සහෝදරයා, ඔය 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 වොයිඩ් එක මොන දේ දැම්මත් you can eat and eat but never nothing will ever fill that void. You can eat and eat but nothing will ever fill that void. කන්න කාලා කාලා බලන්න බුණ කවදාවත් ඔය කුහරේ පුරවලා අහවර කරන්න බෑ. අන්න ඒ වගේ ස්වභාවයක් අපි තුලත් දකින්න පුළුවනි. කොච්චරවත් සැප දෙනවා, සැප දීලා විඳෝ අවින්දිලා විඳලා මේක මේ පවත් ගන්න උත්සාහ කරනවා. බෑ, පිරෙන්නේ නැහැ. ආපහු හිස් තැනම් මතු වෙලා එනවා, අපහු උනතාවයක් මතු වෙලා එනවා. අනේ රට බලහාමුදුරු කියන්නේ මේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, මේ මේ ඌන ස්වභාවයක් සහිතයි, තණ්හාවට දාස වූ ස්වභාවයක් සහිතයි. කොච්චර කරත් ආවර වෙන්නේ නැහැ, ඉවරයක් නැහැ. අන්නේ කී ස්වභාවය අපිට අපි තුලින් දකින්න පුළුවන් මේ ප්‍රතිපදාව කරගෙන යනකොට. අතීත අනාගත මුලාව තියෙනවා, නමුත් ඒක රඳන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඉස්සර වගේ ස්ථාවර නැහැ, ඝන බහල නැහැ. ඒ වෙනුවට නැවත නැවත බිඳිලා ඇවිල්ලා මෙන්න මේ වර්තමාන මොහොතට වැද ගන්නවා. වර්තමාන මොහොතට අර මහ කම්මැලි, අර සොම්බ ගතියට ඇවිල්ලා වදිනවා. ආපහු ඔන්න මුලාවක් මතුවෙලා නෝ, ආපහු පොඩි සැනසීමක් දෙනවා, ආපහු ඔන්න ටිකකින් අර මහ එපා කරපු කම්මැලි ස්වභාවයට වර්තමාන මොහොතට ගත වෙලා එනවා, වැටිලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් තේරෙනවා මේ හිත ටික ටික අර එපා කරපු වර්තමාන මොහොත බාර ගන්නවා. මේ හිත අනාගත අතීත සිතුවිලි ඔස්සේ ගියාට මොකද, කැඩිලා බිඳිලා ටක් ගාලා එන්න පටන් ගන්නවා. ඒ අනාගත අතීත සිතුවිලි රඳන්නේ නැහැ. අනේ විදිහේ ස්වභාවයක්, අනේ විදිය ආකාරයක් මතුලින් මතුවෙලා එනවා. ඒක මතුවෙන මතුවෙන මොකද වෙන්නේ, අන්න ඒ වර්තමාන මොහොතේ ඒ නොමුලා ස්වභාවය බාර ගන්නවාද යම් ප්‍රමාණයකට, ඒ බාර ගන්න පමණටම හිත තුළ විවේකයක් සහනයක් මතුවෙලා එනවා. ඒක සතුට කියන වචනයට වැඩිය සැනසීමක්, විවේකයක්, සාමයක් වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. එතකොට අර විදිහේ සතුටු හිතක්මත් නෙමෙයි, සැනසිලි සහගත හිතක්, විවේක හිතක්, සහනකින් ඉන්න හිතක් වගේ ස්වභාවයක් මේ තැනැත තුළ මතු වුණා. ක්‍රමානුකූලව මතුවෙලා ආවා. අර මැරිලවත් ඉවර කරගන්න බැරි ප්‍රශ්න, මැරිලවත් අහවර වෙන්නේ නැහැ කියලා හිතරු ප්‍රශ්න තාමත් එහෙමම තියෙනවා. හැබැයි ඒවා එච්චර වද දෙන්නේ නැහැ, ඒවා එච්චර දුක් දෙන්නේ නැහැ. ප්‍රශ්න නම් තාමත් එහෙම ඇත. දැන් හැමෝම හිතනවානේ, නිකන් ගොඩ දෙනෙක් හිතනවා මැල් මලා නම් හොඳයි කියලා හිතෙනවා. අර සාමාන්‍ය අර මූර්තියකුත් තියෙන ඔය ඔය මොඩර්න් ආර්ට්ස් ඒවනම් ලස්සන මූර්තියක් මේ මිනිස්සෙක් නිකටට අත ගහගෙන කල්පනා කර කර ඉන්න ස්වභාවයෙන්ම දිය වෙලා මැරිලා ගිහිල්ලා, එතකටු පෑදිලා, හම මතු වෙලා පණුව ගහනවා. මේ මූර්තියේ නම තමයි ආයු සිල් මැඩ්, ඔබ තවමත් තරහද, ඔබ තවමත් මේ විදියට ඉතරි දෝගෙන දින්නේ. කියන්නේ මැරිලවත් බේරන්න බැරි ප්‍රශ්න මේවා. දැන් පහුගිය දවසක අමුතු රිසර්ච් එකක් කළා තිබුණා. මේ මේ ස්පිරිචුවැලිටි කියන හැඟීම තියෙන පිරිසක් තමයි ඒකට සම්බන්ධ වෙලා තියුනේ. මේ විදිහ ප්‍රතිපදාවකට බැසගත්තු. මොන ප්‍රතිපදාවද කියලා අදාල නැහැ. ඒක සමහර විට මේ මේ භාවනාවක් මේ විදිහ ප්‍රතිපදාවක් එන්න පුළුවන්, නැත්නම් ඔය චක්‍රකාරයෝ ඉන්නවා. ඊට පස්සේ ඔය කතෝලික ආගමෙත් එක එක ප්‍රතිපදා කරන කට්ටිය ඉන්නවා. ඔය විදිහේ සෙන් කාරයෝ ඉන්නවා. ඔය විදිහේ එක එක කට්ටිය වෙන්න පුළුවන්. ඒ විදිහේ ස්පිරිචුවැලිටි කියන ප්‍රැක්ටිස් එකේ ඉන්න කට්ටියගෙන් අහපු ප්‍රශ්නයක්. මොකද අහලා තියුනේ මේ මේ මලාට පස්සේ මේ මේවා විසඳෙයි කියලා හිතනවද ඔබ කියලා අහලා තියුණා. ඒතර ඒක 150කට වගේ ආසන්න පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නේ. 150ක් කියනවා නෑ කියලා. 125ක් කියනවා ඔව් කියලා. 125ක් කියනවා අන්න නොදනි, විශ්වාස නෑ. ඒතර අර විදිහේ පිරිසකගෙන් වුණත්, අර විදිහේ ක්‍රවුඩ් එකකින් වුණත් 125ක් හිතන මැරුණාම මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේ විශ්වාසත් එක එක විදිහයිනේ. සමහර හිතනවානේ මේක විතරයි, මෙතනින් අහවරයි, මේ කාල මේ එහෙම හිතන කට්ටියත් ඉන්නවානේ. එතකොට එතනිනුත් 125ක් හිතනවා මේ විදිහට මැරිලා බේරෙන්න පුළුවන් වෙයි කියලා මේකෙන්. ඔය දිවිනහ ගන්න කට්ටියගේ මේ මේ ෆිලොසොෆි එක තමයි ඔතන තියෙන්නේ. මොකක් හරි වෙච්ච ගමන් ඔන්න බෙලිය දා ගන්න. මොකක් හරි වෙච්ච ගමන් මේ මේ මමත් මැරිලා උඹත් මැරිලා අපි එළවෙදි හම්බෙමු කියලා යනවා. එහෙම විසඳෙන්නේ නෑ ඔය ප්‍රශ්නේ. ඒක නෙවෙයිනේ ක්‍රමවේදේ, ඒක ප්‍රායෝගික ක්‍රමවේදේ නෙමෙයිනේ. මේක වෙනස් කරනවා නම් යම් කිසි විදියක සිස්ටමැටික් අප්‍රෝච් එකක් ගන්න ඕනි. එහෙම නැතුව නිකන් මැජිකලි දේවල් බෙටර් වෙන්නේ නැහැ. මැජිකලි දේවල් හොඳ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. මැජිකලි දේවල් වෙනස් වෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ මොකක් හරි ස්වභාවයක් තියනවාද? ඒකම තමයි මලා මලා වුණත් පවතින්නේ. මැරිලා බලන්න ඕනේ යන තැන බලා ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ බලන්න පුළුවන් ඔය හිතේ ක්‍රියාකාරීත්වය කොහොමද එන්නේ. විදිහේ අල්ලා ගැනීමක්, ඒ විදිහේ ග්‍රහණයක් මරණයෙන් මත්තේ සිද්ධ වෙනවා. අර භෞතික ශරීරයන් දුර වෙලා ගියා තමයි, නමුත් ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ. ඒකේ තියෙන අසනීප ටික දුර වෙලා ගියා තමයි, නමුත් අලුත් ගත්ත තැනත්, අලුත් ගත්ත ග්‍රහණයත් ඔය අසනීප ටික අපේ පිටිපස්සෙන් එනවා. ඒක වලකින්නේ නැහැ. ඒක වලකින්නේ නැහැ. මොකද ඔය ආසනීප වලට මූල බීජය අපි තුල තාමත් ඇත. ඒතකොට එහෙනම් වෙනස් වෙනවා නම් මේ වර්තමාන මොහොතේ වෙනස පේන්න ඕනේ. මලා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මැරිලා බේරන්න බෑ. මැරිලාවත් ඉවරෙන්නේ නැති ප්‍රශ්න මේවා. මේකින් දා විසඳනවා නම් මම දැන් මෙතන තමයි. සහනයක් එනවා නම් මම දැන් මෙතන තමයි. අන්නේ වර්තමාන මොහොත ටික ටික බාර ගන්නකොට තේරෙනවා මේ මැරිලවත් විසඳන්න බෑ කියලා හිතපු ප්‍රශ්න තාමත් තියෙනවා. හැබැයි ඒවෙන් එච්චර වෙහෙසක් පීඩාවක් එන්නේ නැහැ. ඒවෙන් එච්චර අමාරු අපහසුයක් එන්නේ නැහැ. ඒ වෙනුවට මගේ හිත වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොතේ තියෙන විවේකය, මේ වර්තමාන මොහොතේ තියෙන කම්මැලි ස්වභාවය, මේ වර්තමාන මොහොතේ තියෙන අර විදිහට සැනසීම බාර ගන්නවා. ඒ සැනසීම බාරගත් චරිත තමයි අන්න බුදු කෙනෙක් කියන්නේ. ඒ සැනසීම ග්‍රහණය කරපු කෙනෙක් තමයි අර විදිහට පුරාණ ජටිලයන් නමුත් දැන් නිවිලා. පුරාණ ජටිලයන් නමුත් දැන් දමණය වෙලා. පුරාණ ජටිලයන් නමුත් දැන් සැනසিলা. අන්න මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම තුලින්. ඉතින් ඒ වගේ කෙනෙක්, ඒ වගේ සැනසීම බාරගත් කෙනෙක් අන්න බාහිර ලෝකෙට මහ කම්මැලි ස්වභාවයක්, මහ එපා කරපු ස්වභාවයක්. හරි අහිංසක ස්වභාවයක්, කිසිම නිකන් ජොලියක් නැති ස්වභාවයක්. ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන නිග්‍රහයක් කරන්න පුළුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ ලෝක ජනයාට පේන්නේ. නමුත් අන සක්‍රියා කියන පොඩ්ඩක් ඕකටත් පරිස්සමෙන් නිකන් අර පීකරයක් බැඳගෙන කට්ටියට වෝනින් එකක් දීගෙන තමයි යන්නේ. ගෝණින් එකක් දීගෙන යන්නේ මේ විදිහේ බුදුන් වඩිනවා, මේ විදිහට රහතුන් වඩිනවා, මේ පාර දිගේ මේ රජගහනුවරට වඩිනවා කියාගෙන කියාගෙන යනවා. ඒ කිව්වට මොකද පණිවිඩ ග්‍රහණය ගන්න වෙන දෙයක්. ආ ඔයාගේ ඇඟ නම් හරි ලස්සන, ඔයා හොඳට උස මහතට ඉන්නවා, ඔයා හරි අලංකාර දැකුම් කළු, ඔයා කාගේ පුත්‍රයෙක්ද, කවුද ඔයාගේ අයිතිකාරයා කියලා තමයි මේ මිනිස්සුන්ගේ අදහස තියෙන්නේ. නමුත් අන්න බුදු කෙනෙක් පහළ වුණු ලෝකයක්, රහතුන් පහළ වුණු ලෝකයක්. ඉතින් ඒ පණිවිඩේ අන්න රජගහනුවරටත් කියපු අවස්ථාවක්. මේ හිත පරිවර්තනය කරන්න පුළුවන්, මේක වෙනස් කරන්න පුළුවන්. ක්‍රමානුකූලව ඔය පරිවර්තනයක් වෙනසක් කරලා මේ හිත තුළ නිවැරදි විවේකයක් සැනසීමක් ගන්න පුළුවන් කියන සහතිකේ තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ අපිට. ඉතින් අපි හිතමු අපි අපිටත් ඒ විදිහේ සැනසීමක් ලං කරගන්න අද දවසේ මේ කතා බහ හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සුපුරුදු පරිදි ඔබ වහන්සේ අප කෙරෙහි දයාවෙන් කරුණාවෙන් පවත්වාගෙන එන මේ ධර්ම දේශනා මාලාවේ අද දවසේත් පැවැත්තු අපහට දරාගත යුතු ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපානම ගෞරවනීය කෘතඥතාවේ පින්දීමෙන් පුද කරමි. සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු
ආදු සාදු සාදු.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.